Deus.
Era astro, eu tô com uma ideia da grama.
හොඳ කරුණු ටිකක් පෙන්වන්නේ විසරාද විභංගයේ.
එහෙමයි.
ඒකේ පෙන්වන්නේ මේ මනෝපවිචාර 36ක්. ගේහනිසිත නෙක්ඛම්මනිසිත කියලා. මට ඒක හරියට මේ ගැළපීම මට හරියටම බෑ. ඒ කියන්නේ
මම ඒක
පොතනම් තියනවා මම
බැලුවා නම් හරි.
පිටේ මේ
කමන්න නැහැ කපස්සේ. ගමන
පස්සේ ගමන. මම මේ න්‍යාය විතරක් පැහැදිලි
මම. එහෙමයි.
ඒක කියන්නේ ගේහ නිස්සිත සෝමනස්සේ පෙදෙනවා අරමුණු හයක.
කොහොමද ගේහ නිස්සිත කියනකොට හඳුරන්නේ මේ අර පෘථග්ජන ස්වභාවය.
අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කියලා මුලා වෙලා සැප විඳින ගැති. ඒක තමයි ගේහ නිස්සිත. නෙක්ඛම්ම නිස්සිත කියලා කිව්වම ඒකෙන් මිදිලා ලබන සතුටක් තියෙනවා. ඒක අරක තුල ඉඳගෙන ලබන සතුට. රස ආහාරයක් දැක්කහම ඒක දිහා බලලා සතුටු වෙනවා.
ඔව්.
ඒක. එතකොට මේක රූප මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ධම්මිය ආයතන 6ට එනකොට ගේහනිසිත සෝමනස්ස 6
ආකාරය.
ඊට පස්සේ නේද ගේහනිසිත දෝමනස්සයත් මේ 6ෙම ලැබෙනවා.
මේවන ලැබෙනකොට
තේනවා ගේහනිසිත දෝමනස්සය. උපේක්ෂාවත් 6ක්.
එතනත් මුලාව
මුලාවේ ඒකට කියනවානේ මේ උපේක්ෂාව තියෙනවා හැබැයි රූපය නොඉක්මවා පවතින.
එහෙමයි.
ඒකට ගේහ නිසි.
රූපය අවිද්‍යාව අනුසය.
ආ මේක ඇතුලේ.
ඇතුලේ.
දැන් වටාපතක් දකින්නවා. දැක්කට ඉතින් මේකේ මෝඩකම ඇතුලේ ඕකට ඇල්ලාට නැහැ කියන මැදස්ත ඉන්නවා.
ඔව්.
ඒ වගේ සිත්. ඒ ඔතන එතකොට 18.
තුන් වේවා හය.
ඊට පස්සේ අනිත් පැත්තට මෙනවා ඔය අරම හයකේම නෙක්ඛම්ම නිසිත සෝමනස්සේ දෝමනස්සේ උපේක්ෂා. එතන නෙක්ඛම්ම නිසිත සෝමනස්සේ නම් අපිට තේරුම් ගන්න පුළුවන් අර කිතු මිදුනහම අපිට සතුට අපිට ලැබෙනවා.
එහෙමයි.
නෙක්ඛම්ම නිසිත දෝමනස්සේ.
ඒ කියන්නේ තාම අතරින්න බැරි වුණා කියලා වගේ.
ආ
එනකට කියන
දැන් කෙනෙක්
ආදීන වෙයි දැක්කට ඒත් තාම අහු වෙනවා.
ඔව් අහු වෙනවා කියන ගතියත් එකම යාට එනවා. දැන් අර යනම් සෑහෙන දිග
ගිහිල්ලා. ආ එහෙමයි. තව ඉහෙලට වඩපු කෙනෙක් එක්ක බලලා නෑ මට තාම නෑනේ.
තාම නෑනේ. තාම නෑ. අර යාත් සෝවාන්.
ඔක පැහැදිලි කරන සාමිංහන්සර් චූල වේදල්ල සූත්‍රයේ වේදනා ගැන අහන ප්‍රශ්න කනේදී
ඔව්
අර අහනවනේ වේදනාවේ සුඛ වේදනායි දුක්ඛය මොකද්ද?
ආ
දුක්ඛ වේදනායි සුඛය.
අවු අනේ
යන ටිකේදී මේ උපේක්ෂාව
ඒකත් කියනවා. උපේක්ෂාව.
ඒකේ යනකේදී එනවා ඔක.
ඒ කියන්නේ සුඛ වේදනාවේ රාගානුසය තියෙනවා. දුක්ඛේන සහ
පටිඝානුසය.
අරකේ අවිද්‍යානුසය තියෙනවා.
අවිද්‍යානුසය.
කියලා
ඊළඟට අහනවා හැම සුඛ වේදනාවෙම රාගානුසය තියෙනවා. එතකොට කියනවා නැති අවස්ථාවක් තියෙනවා. ඒකට උදාහරණ දෙනවනේ.
ආ
ඒකෙම මේ හැම දුක් වේදනාවෙම පටිඝානුසය තියෙනවද කිව්වහම ඒකත්
නැහැ. ඒකත්
වෙනවා. ඔව්. එතකොට එතන දෙනවා මේ
ආර්යෝ යම් ඵලයකටපත් වුණා.
ඔව්.
ඒ ඵලය මට තව ලැබුණේ නැහැනි කියලා වගේ
තැනකින්. එහෙමයි. එහෙමයි. මම හිතන්නේ උපේක්ෂාවේ හැම උපේක්ෂාවෙම අවිඥානුසේ යෙදෙනවද කියන එකේ නැහැ කියන එකේදී පෙන්දෙන උදාහරණ.
හා
අර පටිගේ මේ ඔය ඔබන්ත කියපු එක කියන්නේ පටිගේ
මේ කියන්නේ
දෝමනස් ඒ කියන්නේ දුක් වේදනා හැම දුක් වේදනාවෙම පටිගේ යෙදෙනවද පටිඝානුසේ යෙදෙනවද කියන එකේ නැහැ කියන එකේ දෙන උදාහරණේ තමයි ඔය.
අර
මාර්ගඵල ලැබපු රහතන් වහන්සේ කෙනෙක් වෙදකලා හිතෙනවා මට තාම මේක ලැබුණේ
නැහැ. ලැබුණේ නැහැ
කියන. එතන පටිගයකින් නෙවෙයි.
නෙවෙයි.
ඒ ලැබපු කෙනා ගැන දේශයකින් එහෙම නෙවෙයි.
ඔව්.
ඒ තමන්ට මේක ලැබුණේ නැහැ නේ කියලා දෝමනස්.
කියන එක දෝමනස්.
කියන එක.
ඒ දෝමනස්සේ හොඳයි. හැබැයි ගේනෙසේක දෝමනස්සේට වැඩිය හොඳයි.
ඔව් මේ කාර ඉස්සරහට යන්න උනන්දු කරන එකක්
උනන්දු කරන එකක් ඒ නිසා දැන් ඒකෙත් හයක් ලැබෙනවා දෝහනස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා හය ආකාරයෙන් ලැබෙනවා උපේක්ෂාවත් හය ආකාරයෙන් ලැබෙනවා එතකොට නෙක්ඛම්මනිසිත මනෝපවිචාරයෝ 18යි ගේහනිසිත මනෝපවිචාරයෝ
18යි 36
එහෙම ඔය 36 බෙදනවා මේකෙන් මිදෙන්න ගේහනිසිත මනෝපවිචාර 36 මිදෙන්න නෙක්ඛම්මනි
18
මිදෙන්න මේ 18 උදා
හා
හිත පිහිටෝනේ කොහොමද ගේහනිසිත සෝමනස්සයෙන් මිදෙන්න නෙක්ඛම්මනිසිත සෝමනස්සයෙන් මිදෙන්න ගේහනිසිත දෝමනස්සයෙන් මිදෙන්න නෙක්ඛම්මනිසිත දෝමනස්සයෙන් මිදෙන්න හා ගේහනිසිත උපේක්ෂාවෙන් මිදෙන්න නෙක්ඛම්මනිසිත උපේක්ෂාවෙන් මිදෙන්න එතකොට දැන් උපේක්ෂාවෙන් කෙනෙක් රූපෙට මුලා වෙලා රාග දේශ මොහ හිතන්නේ තු වෙන්නේ තව කෙනෙක් රූපේ ගැන තේරුම් අරගෙන මේකට මොකද තවත්
ඇත්ත ඇටි දැකලා
ඒකේ හිත තබන්න කියන අර උපේක්ෂාව එපා ඒක සුදුසු නෑ දැන් යාට ඉතුරු වෙනවා මේ 18 නෙක්ඛම්ම නිසිතම 18 ඉතුරු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගේහනිසිත දෝමනස්සේ අයි නෙක්ඛම්ම නිසිත දෝමනස්සේ අයින් කරන්න නෙක්ඛම්ම නිසිත සෝමනස්සේට හිතනවා එතකොට දැන් ඉතුරු වෙනවා නෙක්ඛම්ම නිසිත දෝමනස්සේ අයින් වෙනවා දැන් සමාවය සිද්ධි ඒක මොකද ඒකත් සුදුසු නෑ ඔය ලැබුණේ නෑ නේද කිව්වත් සමාධියක් නෑ වරයන මුතට අන්න ඊගහ වගේ ඉන්නවා කියලා ඔහොම උපදින එක හොඳ නෑ අපිට ඒකෙන් අයින් කරනවා මේ ප්‍රමාණයක් හරි දැක්කනේ මෙතනින් කෙලස් ටික ගෙවුනොනේ ලැබිච්ච එකෙන් සතුට වෙනවා සෝමනස්සේ ඒකට හිත දබලා අර දෝමනස්සේ අයින් කරනවා ඊට පස්සේ දැන් එයාට තියෙනවා නෙක්ඛම්ම නිසිත සෝමනස්සය මේකත් එච්චර සුදුසු නෑ
මේකත් සුදුසු නෑ
ඒ නිසා
උපේක්ෂාව
උපාක්ෂාවේ හිත දබලා සෝමනස්සයත් අයින් කරනවා හැබැයි මෙතන නෙවෙයි එතකොට කියන ඔබට වචනයක් කියන අතම්්‍යතාවය කියලා කියන්නේ නිවන නිවනට කියන වචනයක් එතන කියන්නේ අතම්්‍යතාවය කියලා නිවනට හිත දබලා මේකත් අයින් කරනවා විරෝධේ මේ නෙක්ඛම්ම නිසිත උපේක්ෂාවත් අයින් කරනවා මේ අර හිත නොදවන ක්‍රම වැඩක් ඔය මේ ඒ වගේ අපිට යම් යම් අවස්ථාවල භාවනාවේදී මේක උපකාරයකට ගන්න
පුළුවන්. ඒක අර චුල්ල විද්‍යාවල එකේ පියවර කීපයක් එතන පෙන්නනවා. උපේක්ෂාවේ ඉඳන් ඔහොම වෙන් කරලා නෙමෙයි.
ඔව්.
දැන් උපේක්ෂාවෙත් අවිඥානුසේ දෙනවනේ.
ඒ දෙනවා.
ඒකේ ඊළඟට අර ප්‍රතිභාගය කියලා පෙන්නගෙන නෑ. සුඛ වේදනායි ප්‍රතිභාගය දුක්ඛ වේදනායි ප්‍රතිභාගය සුඛ වේදනාව ඔය දෙකත් පණින ගතියක් තියෙනවා ඊළඟට අහනවා උපේක්ෂා වේදනායි ප්‍රතිභාගය මොකද්ද ඒකේ ප්‍රතිභාගය අවිද්‍යාව
කියන්නේ
නොදන්නාකම අවිද්‍යාවේ ප්‍රතිභාගය විද්‍යාව විද්‍යා ඊළඟට විද්‍යාවේ ප්‍රතිභාගයක් තියෙනවා ඒක විමුක්තිය විමුක්තිය ප්‍රතිභාගය නිවන එතන මිදීමයි මිදීමෙන් පස්සේ නිවන
නිවන
කියේ අර පියවර
කීපයක් එතනින් යන නිවනට මොකද්ද කියලා
අහන්නේ එහෙමයි
එතකොට කියන ප්‍රශ්නේ ඉක්මවා
ගියා ප්‍රශ්නේ ඉක්මවා ගියා සීමාව ඉක්මවා ගියා එතන අර උභහන්සේ කීපු එක මම එතන නිවනට හිත තියනවා කියන එකත් පියවර කීපකින්
පියවර කීපකින්
හරි යන්න පුළුවන් මිදීමට හිත තියලා ඊට පස්සේ ඒක වගේ නේද
එහෙම තමයි සමහර අයට ඒ විදිහට යන්න වෙන හිත පියවරෙන් පියවර තබාගෙන තබාගෙන යන්න වෙනකම තවත් මේ සංඥා සමාපatti මේ නිරෝධ සමාපatti කියලා ක්‍රම දෙයක් කියන්නේ ඒකත් ඔයක මේ කාම සංඥාවෙන් අයින් කරන්න අසුබ සංඥාවට හිත තියෙන එතකොට එතනත් පුද්ගල භාවයේ පීඩනවා නම් ධාතු සංඥාවට හිත තියෙන ඔකර ශුන්‍යත සූත්‍රයේ බෙන්න්නේ චූල ශුන්‍යත සූත්‍රයයි මහා ශුන්‍යත සූත්‍රයයි දැන් කෙනෙකුගේ ගාම සංඥාව ගිහියන් පිළිබඳ මිනිසයන් පිළිබඳ විතර්ක තියෙනවා ඒක අයින් කරන්න අරණ්‍ය සංඥාවේ හිත පිටවාර හැබැයි අරණ්‍ය සංඥාවෙන් අශුන්‍යයි ගාම සංඥාවෙන් ශුන්‍යයි දැන් යා මේ අරණ්‍ය සංඥාව ඒකත් සුදුසු. ඒක අයින් කරන්න පටවි සංඥාවට දතවන්න. එතකොට එයාට දැන් ගස් ගල් මේ ආරන්නේ කුටිකේවල් කියලා නෙවෙයි කියන්නේ. පටවි හැටියට ඔක්කොම තියෙනවා. අනේ පටවි සංඥාවට හිඳලා බලලා එයා මේ අරණ්‍ය සංඥාවෙන් අයින් කරනවා. පටවි සංඥාව. ඊට පස්සේ පටවි සංඥාව
ඒකෙන් මිදෙන්න
මට එදෙන
විමුක්තියට ශුන්‍යතාවේ හරි
අන්නෝම ආනේ. ඊට පස්සේ එයාට කියනවා පටවි සංඥාවෙන් මිදෙන්න ආකාශ සංඥායතන සංඥාවට ඉඳලා ඒ පැත්තෙන්
යනවා.
එතනින් මිදෙන්න ආකාශ සංඥා ආකින්චඤ්ඤාය. ඔහොම ගිහිල්ලා නෙව සංඥායතනෙදි ගිහිල්ලා එතනින් මිදෙන්න නිවන
නිරෝධ
නිරෝධයට. නිරෝධයට හිතලා බල මේකින් මිදෙන්න. මේක අනුපූර්ණ ශුන්‍යතාවය කියලා වෙන්න. ඒ වගේ මේ අපිට අනුභුබ්බ සික්ඛා අනුභුබ්බ කිරියා කියන මේ කාරණානිය හැමතත් එකින් ලැබෙන්නේ.
කියර ඔය හැම එකටම අර මූලික අවබෝධය වැදගත් වෙනවා කියන එක
මත් තේරෙන්නේ
නැහැ. ඒ කියන්නේ කොතෙන්ටද යන්නේ කියන එක ගැන පැහැදිලි දැක්මක්
තියෙනවා.
අපි මුල මේක නැති කරගන්න ඕන කියන මට්ටමින් බලන්නේ නැතුව නිවන ගැන අවබෝධයක් ඇතුවම මේ කරන්න ඕන
ඒක අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන. සම්මා දිට්ඨිය කියන එක ලැබුණු කෙනානි දැන් මේ ටික පටන් ගන්න. එතකොට එහෙනම් සම්මා දිට්ඨිය තුළ මෙයාට සතර සත්‍ය පිළිබඳව අවබෝධයක් තියෙනවා. එතකොට නිරෝධය පිළිබඳවත් නිවන පිළිබඳව දැන් දන්නවා. ඒ කියන්නේ යන තැන. තැන පිළිබඳව දන්නවා. එතෙන්ට යන්න තමයි දැන් මෙහා පාර හදාගන්නේ. ඒක හරි වටිනවා. මම ගොඩක් කාලේ උත්සාහවත් වෙන්නේත් එහෙම තමයි. එසල එදාල දේශනාවිත් කරේ හැම වෙලාවෙම සම්පූර්ණම කෙලවර දක්වාම පැහැදිලි කරනවා. පැහැදිලි කරලා ඊට පස්සේ මෙතෙන්ට යන්න මඟ හැටියට අපිට සතිපට්ඨානෙ යමක් වෙනවා. ඒකුත් ඉතින් ඇත්තටම දන්නවා දැන්. මේකෙන් මේ සීමාවයි මේකෙන් මේ සීමාවයි කියලා දන්නෝනේ. එහෙනම් යා දන්නවා මෙතන නෙවෙයි තැන. තැන.
ඔව්. තව මං හිතන්නේ අර වැරදිලා තියෙන්නේ දැන් අර සතර සතිපට්ඨාණයෙන් පටන් ගන්නවා කොහාට යන්නද මේක කරන්නේ කියන අවබෝධයක්
නැහැ.
එහෙම කියලා තියෙන හින්දා කරනවා.
එහෙම එකක් තමයි. අද ඒක සමහර තැන්වල ඒ විදිහට කරගෙන.
එහෙමයි. ඒකම තමයි අහන්න
ලැබෙන්නේ.
මේ ගැන බලා ඉන්න. එතකොට අවබෝධය කියන එකේ නේ යන්නේ. කර දැනගෙන කරන්නේ කියන කතාවක්
නෑ.
ඒකේ අනිත් පැත්තට ගේන්නේ හන්තුනේ දැන් මෙහෙම දෙයක්. දැන් ඔක දැනගෙන කරන්න ගියාම මේ ගේන තර්කේ තමයි.
ආ.
මේ දන්න දේ බලන්න හදනවා මිස සිද්ධ වෙන දේ නෙමෙයි දකින්නේ කියලා. ඒ කතාව ගියේ කියා තමයි අරක කියන්නේ. ඒතර ඒ අදුව තේරෙන්නේ
නැහැ.
ඒක දැන් සංකල්පයක් ඇවිල්ලා තියෙනවා. දැන් මුකුත් දැනගන්න නැතුව බලා ඉන්න. ඒ නැත්තම් වෙන්නේ අපි අර දන්න එකට ගලපන්න හදනවා කියලා. ඒක ඇත්තටම තියෙනවා. හැබැයි ඒකම කියලා මේක වරද්ද ගන්න.
වරද්ද.
ඒ කියන්නේ මුකුත් දැන නැතුව බලන් හිටියම ඔක්කොම අවබෝධ වෙයි කියලා. ඒ වන් කියන්නේ එහෙමනම් ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ
නැහැ.
ඒ මොළින්ම නැත්තම් නෑ අර කියන විදිහට පේනවා නම් ඉතින් අර ආලාර කාලාම අර ඒ වගේ යන්න පේනවනේ මේ සමාධි ඉඳලටම ගියාය හොඳටම බලන් ඉන්න අය
කරවල තම ගියපු අයත් හිටියනේ
ඔව්
ඒකෙන්වත් තේරෙන් ගන්නේ නෑ
ඔය සෙන්ටප් මොකක් හරි කියලා මේ දැන් ආරක් පුතෙන් අහගෙන ඉන්නකොටත් හිතෙනවනේ ඇත්ත තමයි මේ කියලා
කියන්නේ.
දැනගෙන බලන්න ගියොත් අපි දන්න එකට ගලපන්න හදරව වගේ කතාවකුත් එහෙමත් නිකන් ඔබ කිය කියා තමයි අර පැත්ත
සමාදන් කරවන්න
සමාදන් කරවන්න. ඒ හින්දා මේවා මේ දැනගන්න ඕනේ නෑ. ඔය දැනුමක් විතරයි, දැනුමෙන් විතරක් මේවා ඉන්නේ
නෑ.
ඒ කියන කතාවත් හරි වුණාට මෙතන ඇත්ත වහනවා ඒක කියේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැතුව මේක කරන්න කියන පැත්තට
එනවා.
ගොඩක් අය එතනින් තමයි ගොඩක් අය දැන් ගොඩාක් යන ක්‍රමයක් ඒක මේ දවස්වල. ඔය දැන් මේ කියන්නේ අපි ඔය සුදස්සන අභිරහම් පෙන්නන පැත්තට විරුද්ධ වෙන පැත්තක්
තියෙනවා.
ඔය ගැඹුරු දේවල් ඔළුවට දාගෙන මේ දැනුමක් විතරයි ගොඩ
ගහන්නේ.
එහෙම අයට මේක දකින්න බෑ
කියලා.
ඒක මොනවා හරි සංකල්ප ටිකක් හදාගෙන ඕකට අදාළව බලන්න යනවා. එතකොට ඇත්ත පේන්නේ.
ඇත්ත පේන්නේ
කියන ඒ තර්කෙන් මේ එහෙම ඉතින් අර ගොඩක් පිළිසක් දැන් ඔක හරියට නොදන්න අය අතරමං වෙනවා. අතරමං
වෙනවා.
ලොකු හානියක්. ඉතින් ආරක් ටිකක් ප්‍රොමෝට් කරන්නත් ලේසි මේ මොකද අර ටිකක් සමාධිය අධ්‍යක්ෂින් වැඩි
නේ.
එතකොට හිතනවා ඇත්ත තමයි මේ කියන්නේ කියලා. අර වංචනික ධර්ම ටිකට නිකම්ම
අහුවෙනවා.
ඒකෙන් ඉතින් භයානක තත්ත්වය ඒකෙන් මේ මාර්ගඵල ලැබුවා කියලා
හිතනවනේ ඊට පස්සේ
කිසිම ධර්මයක් දන්නේ නැතු.
එහෙම ඉන්න ලැබුණවත් වැටෙන්නේ නැතුව ගියාම
ඔව්
නාම රූප නිරුද්ධු.
ඔව්. ඊට ඔහේ බලන් ඉඳලා මේ කයේ දැනෙන ඒවල් දිහා බලන් ඉඳලා ඔවත් නැති වෙලා යනවා පේනවා. ඊළඟට මුකුත් නැති වුණා දැන් හරි.
හරි
කියලා. ඉතින් ඒකට දැන් ගොඩාක් පිරිසක්
ඇදෙනවා.
මම ඔය සාකච්ඡාවල ඔගේ අනිත්‍යත් තමයි දෙන්නේ දැන්. සෝවාන් වෙන්න නම් මෙන්න මේ ටික මේ වගේ දේවල් වලින් තමයි සෝවාන් වෙලා තියෙන්නේ. එකක් ඔය සරිත්ථාන දුඹියට කියලා. මේ ධම්මා හේතු ප්‍රබෝධ තේ සම්හේතුන් තථාගතව. ඔය අවබෝධින්න. එහෙම නැත්නම් කොණ්ඩඤ්ඤහා මුදුරවර යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නීතබදම්. එකෝ ඒක. එහෙම නැත්නම් හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුච්චති. ඕවා ඉන්නේ අපි අහලා තියෙන්නේ සෝවන් වුණා
කියලා.
මේක අවබෝධ කර නිසා සෝවන් වුණා කියලා.
නෑ.
එතකොට ඔය සමාධියෙන් බලන් ඉඳලා මුකුත් නැති වෙලාද සෝවන්
වුණා.
කියන එක තමම
ඉතලා බලන්න.
ඉතලා බලන්න කියලා. දහවට ගලපලා බලන්න කියලා. ඊළඟට ඔතන පටිච්ච සම්පාදයක් දැක්කල්. යදුනද මොනවා හරි. කියන එක. ඒගොල්ලෝ සෝවාන් නිවන් තත්තර නිවන ගැන මේ කතා කරන්නේ ඉතින් සෝවාන් නොවේ නිකන් දකින්න පුළුවන්. ඔය පැත්තෙන් තමයි මං ගොඩක් අර ඒගොල්ලන්ට මම හොයන්න කියලා
කියනවා
කියලා.
ඒක
තමයි මේ ඒ වගේ කැරුවේ නැත්නම්
අපරාධය
තමයි. ඔව් ඔව් මොකද අර දෘෂ්ටි වලට අහු වෙනවා ඒක තේරුම් ගන්න බෑ. ඊට පස්සේ ඊට වඩා හොයන්නේ නැහැ නේ අර හරින් කියලා. ඉතින් අර තමන්ටම අත්දැකීමක් කියලා හිතලා ඒකෙන් අර පේන ගතිත් තියෙනවනේ දැන් මම සමතේ මම ගොඩක් කරලා තියෙනවා ඒ කාලේ හින්දා මට පේනවා දැන් මේගොල්ලෝ මේ ටික අත්දැකලා තමයි ඕක කියලා. දැන් හිතේ බලාගෙන ඉන්නකොට අර අපේ කනවල තියෙන්නේ කයික්ක ශරීරෙ කැඩි කැඩි යනවා අපේ. ඕවා තමුගත කාරියෝ කම්පනයක් වගේ. ඕව දැනෙනවා. ඒකේ ඊවා මේ සමාධියේ සාමාන්‍ය දේවල්. මේක හිතන්නේ නැහැ මේ විදර්ශනෙන් තමයි මේක පෙන්වන්නේ. මේ අවබෝධය සක්කාය දිට්ඨිය තමයි කැඩුනේ. කියලා හිතනවා අර මේ අත්දැකීමක් අල්ලගෙන.
මාත් දවසක් වෙයි මේ වැහවට ගත්තේ කුටියේ තියෙන ඔය රක්ෂිතයක හඬින් කිව්වා ස්වාමීන් වහන්සේ මම කියනවා ටිකක් වයසයි මේ ඔක්කොම ඇත්තටම ආදර ඉන්න බව මම ඉතින් ගියා සාකච්ඡා කරන්න. එහෙම කියනවා උන්වහන්සේට ඔය දැක තමයි උනාද කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවත් අපිට අවශ්‍ය සද්ධාව අපි පින්තූරයෙන් දැකන බුදුරජාණන් වහන්සේ අපි ජීවමාන දා වැඩේ
ඔව් හරියට හරි ශ්‍රද්ධාව පිටින් දාලා තමයි ඔබට යන්නේ
ඊට පස්සේ දැන් ඔබ භාවනා කරගෙන යන්න
මේක මතු කරලා දෙනවා. උන්වහන්සේ කියන ශ්‍රද්ධාව තියාගන්න. ඔබ අර අනිත්‍යයෙන් කියන්නේ මේක ප්‍රශ්න කරන්න එපා.
ප්‍රශ්න කරන්න. එතකොටම ප්‍රශ්න කරොත් ශ්‍රද්ධාව
ඔව් සැකේට අහුව. ශ්‍රද්ධාව
නැහැ.
ඒකට ප්‍රතිඵල ලැබෙන්නේ
නැහැ.
ප්‍රතිඵල ලැබෙන්නේ. ශ්‍රද්ධාව.
නම්
තමයි අනු
කරන්නේ ඉරකට. අන්ධ විශ්වාසෙට
දාන.
ඉතින් යමෝසෙත්
ප්‍රශ්න කළත් කියලා නෑ ඕවට උත්තර ඔහොම නෙමෙයි ඒවා එක්ස්පීරියන්ස් කරන්න ඕන. තමන් අත්දකින්න ඕන ඕවට උත්තර නෑ.
නෑ
නෑ මේ විදිහට කරනකොට අත්දකින්න බලුවා. එහෙම එහෙම අර හංගනවා. තවර එක එක පැත්තට ඉතින් වචන මේ වල තේරුම් කියන්න පුළුවන්
මේක තේවට අදාළ දේවල් ඔක ඇතුලේමත් තියෙනවනේ එහෙම පොකර වෙන දේවල්
ඔව් වචන ටිකට ඊළඟට ගලපනවා
ගලපන්න තියෙනවා පිටකින් ඒවත් ගන්න
එකම තමයි ඉතින් අර ධර්ම දැනුම නැහෙනි ගොඩක් අයට දැන් අපිට වුණත් ඉතින් අපි බොහොම දැන් තැන් වලින් කියවුවා මිසක් කර ත්‍රිපිටකේ එහෙම ගැඹුරට හදාරන්න අවස්ථාව ලැබෙන්නේ
නැහැ
නේද ධර්ම කරුණක් කියවහම දැන් මේකයි වටින්නේ දැන් බොහොමසේර මේ සූත්‍රය කියවහම දැන් අපිට ඒක ගින් බලන්න
පුළුවන්
ඒ වගේ කොහේ නැත්තෙන් තමයි අපිට හොයන්න වෙලා ප්‍රයෝජනයක් තියෙනවා අපි දන්නවා දැන් මේක හොයා ගන්න මේකේ මෙහෙම කියලා තියනවාද මේකයි කියලා එකට විශ්වාසිකුත් වෙනවා
තියෙනවා
නිසා ගොඩක් අයට වෙන්නේ ඉතින් අර සූත්‍රකින් ටිකක් කියලා මෙන්න මෙතන මෙහෙම තියෙනවා කිව්වහම ඕක හොයන්න යන්නෙත් නෑ ඉතින් ආමුදුර කීපෙනින්ද ඇත්ත වෙන්නේ කියලා අර දහමේ කරුණ වලට ගලපලා මේ අර පෙන්නන්.
ඔව්.
ඉතින් හරි අසරණයි.
මේ තර්කයේ දක්ෂ අයමනියෝ කරන්නේ.
මට ඉතින් හුඟක් හැකියාව තියෙනවා වාස්තවයේ දැන් ඔය හැහෙන කාලේ කොහොම ඉඳලා එක තර්කයක වෙලා
තියෙනවා.
හරි. අවුරුරි තර්ක කරගෙන එනකොට පේනවා ඔන්න මේ පැත්තෙන් තමයි මේකේ ඉන්නේ. ඒකට උත්තරේ තේරව වෙන පැත්තකින් එයාට වැටෙන විදිහකට දෙන්න.
මේකයි දැන් අපි හරිය තැනක පිහිටියොත් එහෙමයි. මොන තර්කාවත් හෙලෙන්න
බෑනේ.
එහෙමනේ. ඒකයි මේ නියම සම්මාදිට්ඨිය අපිට හැදෙලා ඇවිල්ලා අපි යම් තැනක ඉඳගෙන මෙහෙ කතා කරගන්න. එනිය කොයි ප්‍රශ්නාවක් මෙතන න්‍යායට තියලා ඒ තරමයි යන්නේ.
අන්නේ මේකට ගැලපෙනවද?
ගැලපෙනවා.
ඔය කියන එක.
එහෙම කතා කරගන්න බය.
බය නැහැ.
එතකොට දැන් මෙයාට මොන විදිහට ආවත් ඒවට උත්තර දෙන්න. හැයි අපි හරිය න්‍යාය වැරදිලා කියපු ගමන් ඊට වඩා දන්න කෙනෙක් ඉන්න හපනවා. එතකොට මෙයා අසර. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මෙතන මොකක් හරි දෝෂයක් තියෙනවා. ඒක හිතන්නේ නැහැ. දෘෂ්ටියේ ස්වභාවය තමයි. ඔබ හරියන්නේ නැහැ ඔය කියන්නේ මොකක්ද දන්නේ කියලා ඒකත් ඇහැරලා දාලා දෘෂ්ටියව සමාදන්න.
ඔව්. යානේ වන්දකලා නැහැ. ඒක අපිනේ අත්දකලා තියෙන්නේ. කියලා මේ දෘෂ්ටිය තමයි මානයයි දෘෂ්ටියයි මාන. හැබැයි තෙන් අපි අර දැන් කිලිම්ම ඒක දහමෙන්ම පෙන්නනකොට
එතකොට ඉතින් පිළිගන්න වෙනවා.
ගන්න වෙනවා. අඩු ගානේ පස්සේ හරි හොයනවා මෙතන කරි අඩුවක් තියෙනවා
කියලා. දැන් ඔය පංචස්කන්ධ පංච උපාදාන ස්කන්ධ ගැන ලොකු මත තියෙනවා.
එහෙමයි. ඒක
බහතරයක් තියෙන මතයක් ඔය කියන්නේ.
ඒක තමයි ඒක සංහස මම දන්නේ මම මුල ඉඳන් ඔය අර ඒ අහන්න ලැබෙන ටිකට නම් මම හරි විරුද්ධයි. මම හිතන්නේවත් අපි කතා කළා ටිකක් ඔය මේ බොහන්සට මගේ පළවෙනි පොත හම්බ වුණාද දන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය කියලා
කොළඹ කලින් හම්බ වෙලා තිබුණේ ඊයේ ඒ පොත
ගෙනාවේ ඊරසංගමත්තය ගෙනවද දන්නේ
නැහැ. නෑ එයාට දීලා තිබුණේ අර උන්නාබ සූත්‍රයේ කියලා එක්කෝයි
කාය ඒ හත්තේ.
හයයි
හත්තයි දෙක. එහෙනම් අර ගොඩාක් ඉස්සර පළවෙනි එක පටිච්ච සමුප්පාදය ගැන මන් දන්නේ මට ඒ කාලේ ඉඳන් තිබුණ අදහසක් මේ කියන විදිහ නම් අඩුවක් තියෙනවා මොකක් හරි කියලා. ඒක තමයි අර දැන් දැන් අවිද්‍යාවෙන් පටන් අරන් දුකට යන කන්නේ එතන තියෙන්නේ සම්බන්ධ ටික. ඊළඟට පත්‍යය කියන එකේ නිරෝධා කියන එකේ අවිද්‍යාව නිරෝධ වුණාම ඊටු ටික නිරෝධ වෙන හැටි. ඒ වුණාට ඕක දැන් විස්තර කරද්දී ගොඩක් අහන්න ලැබෙන්නේ ඔගේ කොටසක් ඉතුරු වෙනවා කොටසක් කැඩෙනවා වගේ. ඒ කියන්නේ දැන් අර වේදනාවෙන් එහා ටික. සංහා උපාදාන භව ජාති දුක්ක ওই ටික තමයි කැඩෙන්නේ. ඉතුරු ටික මේ
තියෙනවා
රාතන්වන්සෙටත් ඉතුරු ටික තියෙනවා අර පිරිනිවන් පානක කියලා කතාවක් නේ.
ඔව් ඔව්
ඉතින් දැන් මතන අඩුවක් තියෙනවා කියන එක තමයි වද ඒ මුල පොතේම පෙන්නන්නේ. මොකද මේක වේක නුඟලින් විමසන්න මේකට ගැළපෙනවද කියන එක. ඒකද එහෙම කතාවක් ත්‍රිපිටකයක හෙවත්
නැහැනේ.
ඒක දැන් මේ පස්සේ තේරුම් කරන්න හදපු එකක් නිසා. පටිච්ච සම්පදාය පැහැදිලිව මේ හැම එකක්ම නිරෝධා 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 කියාගෙන එනවා.
කියන්නේ.
ආ. අපි තමයි කියන්නේ නෑ නෑ ඒ උඩට මේ ටික තියෙනවා.
ඔව්.
ඕක තමයි අර සෝපා දිසේස කියලා උපදිසහිතයි කියලා. අර පිරිනිවන් පානකම් මේ ටික තියෙනවා කියලා කියන්න හදන්නේ.
ඔව් ඔව් ඔව්.
ඒ උතනල් තන අඩුවක් තියෙනවා කියන එක.
විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා
කියලා. ඔව්. ඔය පහ තියෙනවා.
තියෙනවා.
දැන් අරහින් අවිද්‍යාව තියෙනවා කියන්න බැරි හින්දා ඒකත් නෑ. සංකාර භාගයට භාගයට දානවා.
ඔව්.
මේ සමහර සංකාර තමයි නැත්තේ සමහර ඒවා තියෙනවා කියලා. අර ටික තියෙනවායි විඥානේ නාම රූප සලආයතන පස්ස වේදනා. ඒක ඔකේ. ඊට පස්සේ එතනින් එහා ටික තමයි
නැත්තේ.
නැත්තේ කියලා.
ඒකත් මම හිතන්නේ තණ්හා උපාදාන භව නෑ ජරා මරණ ඒ ටික.
ඔව් ජාති තර මරුණට පස්සේ උපදින්නේ ජාතිය විතරද?
ආ.
එතකොට තාම මේ ටික
තියෙනවා.
ඒක දැන් විජතරර වහත්තේ මං කී කර ප්‍රශ්න කර කර ආවේ දැන් බුදුහාමුදුරන්ටත් වේදනාව දැනුණා නේද?
හා
ලෙඩ වුණා නේද? වයසට ගියා නේද? කියන එකෙන් තමයි කතා කරගෙන
ආවේ.
මං කී ඔකට පෙරේ හම්බ වෙයි ඉස්සෙල්ලා බලන්න මේ කියන කතාව මේ පරිච්ඡ සම්පාදයට ගලපෙනවද?
හා
කියලා හොමම ඒ ධර්ම පැත්තිය වලින් පෙන්නලා ඊළඟට මම අර කන වෙලාවේ මං කියා දුන්නේ ඒක නෑ මම ඔයාලට හිතන්නේ එක පැත්තක් කියන්නම් කියලා අර භූමි තුන ගැන විස්තර කළා. කාම රූප අරූප.
හා
ඒකට මේ කාම භූමියේ නේද මේ ආයතන 6 තියෙන්නේ. රූප භූමියට යනකොට තනින් තුනක් අයින් වෙනවා.
හා
කයයි දිගයි නාසයයි කියන
එක.
ඊට පස්සේ අරූප කියනකොට පහම අයින් වෙලා මනස විතරයි තියෙන්නේ. දැන් ඒ භූමියක හිටිය කෙනෙක් ඔය ප්‍රශ්නේ අහයිද? අනිත් පැත්තෙන් පෙන්න ඔය කෙලස් යටපත් කරලා නේද අතෙන්ට
යන්නේ?
ආ. එහෙනම් මේ ආයතන ටික හැදිලා තියෙන්නේ කෙලස් මත නේද? කියලා ඔහොම පෙන්නලා දැන් අර ශරීරයක් ගැන ඔයා කතා කරන්නේ මේ කෙලස් මත නේද කියන රූප පස්ත. අරෝපාවචර හිටියනම් ඔය ප්‍රශ්නේ අහයිද?
ආයි.
එතකොට රහතන් වහන්සේ කියන්නේ තුන් භූමියම ඉක්මවෝ.
නිදා.
අත්තරියා කන්නේ කියන පැත්ත. දැන් ඔය පැත්තෙන් ටිකක් හිතන්න කිව්වා.
එතකොට ඒක මේ Tamanටම දැනන උට ඒක වැඩි
ඊට පස්සේ අර බල්ලගේ උපමාවත් පරන් කියලා වතුරට දෙන බල්ලා දැන් බල්ලෙක් ඉන්නවා කියලා
හිතනවානේ.
හ්ම්. දැන් ඌ වුණතරම් ප්‍රශ්න අහයි ඒ බල්ලා ගැන. ඔව්. මේ බල්ලා වයසට යනවා නේද? ලෙඩ වෙනවා නේද? කියලා. මොනවාගේ ප්‍රශ්න ටිකක් නේද ඔය අහන්නේ කියලා. අපිම ශරීරයක් හදාගෙන ඒක ගැන ඒක බුදුහාමුදුර රහතන් වහන්සේට අයිති කරලා ඒකට විතර දේවල් අහනවා. ඔගේ ඉඩයක් නේද ඔය කියන්නේ කියලා.
කවදාවත් මෙයාට මේ පරිසම්පාදේ නිදෙන්න බැහැ. මෙතන දැනගුවා. මෙතන යන්නේ
එතන ඕකම තමයි අර වහන්සේ කිව්ව වනිදන් පංචස්කන්ධයයි පංචපාදානස්කන්ධයයි. ඒක ගැන අහලා අහන්නේ අපි අර මේකට දාගෙන
නේද?
එතකොට ඒ එතන පැටලෙනවා. මං හිතන්නේ ඒකෙන් ගිහින් තමයි අර රහතන් වහන්සේගේ මේ ටික ඉතුරු වුණා පිරිනිවන් පෑවට පස්සේ තමයි මේ
නැති වෙන්නේ.
ওই ටික නැති වෙන්නේ කතාවකට එන්නේ.
දැන් අපි පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය කියන එක හතර භූමිය තියෙනවා. හතර භූමියට බෙදුවොත් මේ අපිට කොහොමද මේක ලැබෙන්නේ? උපාදාන ස්කන්ධය කියන එක කොයි කොයි තැන් වල ලැබෙන්නේ? පංචස්කන්ධය කියන එක කොයි කොයි තැන් වල ලැබෙන්නේ? පහම අපි ගත්තා. පහම ධර්ම වශයෙන් දැන් අපිට බෙදුවොත් ඔගේ මුකුත් පැටලෙල්ලක් එන්නේ අපිට කොහොමවත් නෑ. ධර්ම ටික ගත්තා. කාම භූමියේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. රූප භූමියේ අරූප භූමියේ අපරියා. අපරියාපන්නේ ගත්තාම මේ හතරේ ගත්තාම පංච උපාදානස්කන්ධ කියන ගොඩට ඔය හතරෙන් කොයි ගොඩ වල ටිකද දාන්න පුළුවන්? එතකොට පංචස්කන්ධය කියන කොටසට මෙතනින් කොයි ගොඩද දාන්න පුළුවන් කියන්නේ. ඒක අපි බෙදාගත්තොත් ඔක ගොඩක් නිරව. එකක් තමයි අනික පංචස්කන්ධය හා සමාන විට මේ කාරණා හැප්පෙන්න පුළුවන් මහත්යලට.
ඒක හරි වටිනවා නේද?
පංචස්කන්ධය හා පංච උපාදාන ස්කන්ධය කියන එකට බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සූත්‍රයේදී පෙන්නනවා. මානුෂ්‍යයාට පංචස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධයත් දේශනා කරනවා. පංචස්පාදාන ස්කන්ධය කියන කොට රූපේ පෙන්නන 11 ආකාරය. අතීතනාගත වර්තමාන කියන මේ රූප ටික රූපස්කන්ධය වේදනාවත් 11 ආකාරයෙන් දෙනවා සංඥාව සංකාරයක් විඤ්ඤාණ ස්කන්ධය 11 ආකාරයෙන් දෙනවා මෙතන තව පද දෙකක් එකතු කරනවා මොකද්ද සාසවා උපාදානීයා කියලා ඔය දෙක එකතු කරලා කියනවා මහන්නේ මේ පංච උපාදාන ස්කන්ධයයි කියලා කියනවා එතකොට පංච ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා කිව්වම කියනවා ඔය 11 ආකාරයෙන්ම දානවා පහට දහලා අර පද දෙක නැතුව
අනාසව
නෑ එහෙම කියන්නේ
එහෙම කියන්නේ
එහෙම කියන්නේ අනාසව කියන්න බෑ අපිට රූපෙට කියන්න බෑ අනාසව එතකොට එතන කියනවා මහණෙනි පංචස්කන්ධය අතීත අනාගත වර්තමාන හීන බඳින දුර රඳෝ යම් රූපයක් කියනවා මේ පංචස්කන්ධය ඊළවසේ කියන අතීත අනාගත වර්තමාන හීන දුර ළඟ වූ සාසව උපාදාය වූ අනුූපයක් කියනවා නේද
උපාදාන
දැන් නැති මේ පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධය කියන එකට අර්ථගත්තොත් කොහොමද පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ ආශ්‍රවය සහිත උපාදාන සහිත දේවල් වලටයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ ආශ්‍රව නැති උපාදාන නැති දේවල් වලටයි පංචස්කන්ධය කියන්නේ කියලා අර්ථ ගත්තු. එහෙම අර්ථ ගන්න. බහුතරයක් එහෙම ගන්න. එහෙම ගත්තොත් අපි රූපය රූපය අර පද දෙකෙන් අයින් කරන්න බෑ.
එහෙම. රූපෙට අහු වෙනවා.
රූපෙට අහු. සාසවා උපාදානියා කියන එක රූපෙට අහු.
එහෙම.
අද බුදුරජාණන් වහන්සේ ධම්මසංගණයේ පැහැදිලිව පෙන්නනවා සබ්බං රූපං උපාදානීය මේව. සාසව මේව කියලා කියන්නේ හැම රූපයක්ම උපාදානීයට හිතා. ඒ වගේම හැම රූපයක්ම ආශ්‍රවයන්ට හිතයි. එතකොට එහෙනම් අපිට අර මාත්‍ය ඇහුවා වගේ අනාසව වූ රූපෙකුත් පෙන්වන්නට
වෙනවා.
එහෙම පෙන්වන්නේ නැහැ. එහෙනම් දැන් ඔය බෙදීම හාවේ මේ ධම්මසංගමයේ බෙදීම නොදන්න කෙනා උදෙනින් අරගෙන කියනවා පංචස්කන්ධේ මේකයි පංචපාදානස්කන්ධේ මේකයි කියලා. කෙවරහම මේ ප්‍රශ්නේ කෙනෙකුට අහන්න නොදන්න නිසා මේක දිගට පවතී. හැබැයි මේ ප්‍රශ්නේ එයාලින් ඇහුවොත් එතකොට දැන් රූපස්කන්ධය පෙන්නනවා අනිවාර්යෙන් සාසවයි උපාදානියයි. එතකොට දැන් ඒක එහෙම කොහොමද ඒක කොහොමද දාන්නේ? රූපස්කන්ධය කියන එකත් ආසව නැති උපාදානයට හිත නැති එකක් කියලා ගත්තොත්
ඒක කොහෙද?
ආ එහෙම නැත්තම් බුදුරණන් වහන්සේ කොහෙද පෙන්නලා තියෙන්නේ අනුපාදානීය අනාසව රූපස්කන්ධය?
එහෙම කියනවා නේ.
ආයෙත් කියනවා.
ඕකම නේද සාමින හංසර නත්ති ප්‍රත්‍යයි.
ඔව්.
විගත
අවිගත. ඔව්. අවිගත විගත කියන දෙකේ.
ඔය දෙකෙන් රූපෙට අහු වෙනව නේද
උත්තරත්.
රූපේ නෑ කියන්න ගිහින් රූපෙට.
රූපේ
යල්ලගෙන.
රූපෙට.
ඔව්. ඒ එතරව තමයි කියන්නේ. රූපේ නැතිවීමයි නිරෝධයයි කියන එක දෙකක්
කියන.
නූපදී. ගතිය. දත පරියාපන්න කියනකොට උපදිලා නැහැ.
නැහැ.
දැන් අපි ඇති නැති කතාවක් කියනකොට උපද්දගෙන ඉවරයි.
උපද්දගෙන
ඉවරයි. ඒ ටික අනිත් තුන් භූමියෙම තියෙනවා. දැන් අරූපාවචරයේ රූපේ නැහැ කිව්වට නක්තිපත්තේන් ඒකට අහු වෙනවා.
ඒකට අහු වෙනවා.
තා විගතේ කියන්නේ.
අවිගතේකින් හරි නක්තිපත්තේන්
කියන්නේ. එහෙනම් ඒක නිදිලා නැහැ.
නිදිලා නැහැ.
නැත තමයි ආපෝ වයරු දෙක දැසර. එහෙම. දරාරු පචාරේ නැති කිංචන් මේ කිසිවක් නැත කිසිවක් නැත.
හා.
කියලා නේ මේ අකින්චන් ඥායයට මෙත සමාදින්නේ.
සමාදින්.
එතකොට අර නැති ප්‍රත්‍යය දැන් යෙදිලා නේ නේද? එතකොට ඒ මහත් කිව්වා වගේ රූපෙන් නිදිලා නැහැ.
නිදිලා.
රූපේ නැහැ කිව්වට.
ආ.
එහෙම එහෙම ධර්මතාවයක් නේද ඒක තමයි වුණේ.
අර බෑ. ඔව් ඒක තමයි. මේක දැන් මෙයා
يعني අනාසව රූපයක්වත් පිළිටන්න බෑ. රූපයක් උපදින්නේ නැති ස්වභාවයක් කියන්නේ මේ
අන්න
නිරෝධ කියන
එක. නිරෝධය කියන්නේ අනුපාදේ නැතිවීම නෙවෙයි.
ඔව් අපරියාපන්නයේදී අර ගතියවත් කියදෙන්නේ.
කියදෙන්නේ.
කියන්නේ රූපයක් පිළිටන්නෙම නැහැ කියන එක. උපදින්නේ නැහැ කියන එකේ මම දකින්නේ ඕක අර. නැමෙත ඉදීම නැති කළා කියලා රහතන් වහන්සේ. ඒකයි මං කියන්නේ දැන් අර රහත් තුන මොහොතේයි පිරිනිවන් පාන මොහොතේයි කියලා ඕකේ වෙනසක් නැහැ කියලා මං කියන්නේ. ඒ කියන්නේ මට හිතෙන්නේ. මොකද නැමෙත ඉදීම නැහැ. උපත් ගන්න නැත්තේ මොනවද පංච උපාදාන. ඒ කියන්නේ එතන පහම ඒ අවිද්‍යාව නැති වුණ මොහොතේ පටන් උපදින්න විදිහක් අවිද්‍යාව මතමනේ ওই තුන් භූමියේ ඕන තැනක අපි කතා කරတော့ නම් කතා කරන්නේ
ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය ගැන කියනවා.
එහෙම ඒකේ හැබැයි දැන් අපි වෙන් කරන්න ගියාට
ඔව්
එතකොට උපාදාන ස්කන්ධෙනේ නැත්තේ රූපයේ තියනවාද කියලා කියන්න ගියොත් ඒත් අහු වෙනවා.
ඔව්
කියනවා මට. වැරදි වරන්ති කියවනාද නේද සාස අනාස රූපයක් තියනවා කියන වගේ කතාවක් නේ කියන්න හදන.
ඔව්
ඒ නෑ කියන්නේ ගින් රූපයට අර
රූපයට
අර ඒත්
මම හිතන්නේ එහෙම පැත්තකිනුත් නෙවෙයි දැන් මේ ඔය පැත්තම පුතෙන් එන්න පුළුවන්. මම මතු කරන්නේ ගියේ මේ ගොඩාක් දහම් පරයායන් එක්ක ගොඩක් සම්බන්ධය හා ධම්ම සංගණියත් දහම් කරුණුත් එක්ක කියන්නේ දැන් රූපස්කන්ධේ ගත්තාම ඒ රූපේ දැන් අපි කියන්නේ මේ අපිට හම් වෙන මේ මම වූ ස්ත්‍රී පුරුෂේ රූපේ ගැන නෙවෙයි. එහෙම රූප නැහැ නේ. රූපේ ගත්තාම ධාතු ටිකක් තියෙන්නේ. ස්ත්‍රී වූ රූප නැහැ. එතකොට එහෙම රූප ගැන නෙවෙයි මං කියන්නේ. මේ පෙන්වන්නේ ධාතු උපාදාය උපදි මේ රූපස්කන්ධය ගැන කියන. දැන් මේ රූපය මේ රූපේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උපාදානීයයි ආශ්‍රයයන්ට හිතයි. මනුෂ්‍යයා වූ එක නෙවෙයි. ඒ මනුෂ්‍යයා වූ කියන කොට දැන් උපාදාන වෙලා.
එතකොට
වෙලා. ආශ්‍රව වෙලා. අරක ආශ්‍රයයන්ට හිත. දැන් එහෙම කියන්නේ. දැන් එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ බෙදනවා ඔය ටික කාමාවචර රූපාවචර අරූප. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ සියලු කුසල ධර්ම අකුසල ධර්ම සියලු අවියාකුත ධර්ම එනවා සබ්බං රූප
සබ්බං රූප
සබ්බං රූප මේ ටික ඔක්කොම කියලා කියන මේ ඔක්කොම පංච උපාදාන ස්කන්ධ හරිද
පංච උපාදාන
ස්කන්ධ පංච උපාදාන ස්කන්ධ ඇයි එහෙම කියන්නේ
අවියාකුත එකක්
දාලා අවියාකුත එක දැම්මේ භූමි පෙන්වන කාමාවචර රූපාවචර
අරූප. එහෙනම් භූමිතුරට අයිති.
භූමිතුරට කාමාවචර රූපාවචර අරූපාවචර කුසල ධර්මයේ වාකුසල ධර්මයේ අව්‍යාප්තද කියලා මේ භූමි ඇතුලේ මේ පෙන්. එතකොට අහු වෙනවා. ඒක ඇතුලේ අපිට ආශ්‍රවයන්ට හිත
උපාදානීය
උපාදානීය බව තියෙනවා. ඊට පස්සේ අපරියාපන්න වූ මාර්ගඵල මේවා බෝධිපාක්ෂික ධර්ම මේ ටිකට උපාදාන ස්කන්ධ කියන්නේ නැහැ. එතකොට කියන්නේ අපරිහාපන්න භූමිය අනුව ගිය වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඤ්ඤාණ ස්කන්ධ
රූපස්කන්ධේ නැහැ.
රූපස්කන්ධේ අපරිහාපන්නේ කියන්නේ
ඒක යෙදෙන්නේ
නැහැ. ඒක යෙදෙන්නේ නැහැ. පරියාපන්න වෙන්නේ නැහැ කවදාවත්. මොන ඔතනෙම ඔය අරාධහසේ නැහැ නැත්තේ. ඒ නිසා මේ හතරට කියනවා. මේවා අනාසවයි, අනුපාදානීය.
ඒකද අර ධම්මහදේකේ ඉන්නේ මොකද්ද අපරියාපන්න භූමියේ ධම්ම දාතුද? මට හරියට මතක
නැහැ. ආ. අපරියා ඒකට කියන්නේ
මනෝ දාතු ධම්ම ධාතු දෙකෙන් එකයි කියන්නේ ඒක.
මනෝ ධම්ම ධාතු කියන්නේ මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු.
ඔව්. එහෙමද? ඔව් මොකක් හරි එකක් අඩු කරලා ඉතුරු දෙක විතරයි මේ.
ඔව් එතනදී ඔව් ධම්ම ධාතු කියන්න බැහැ. මනෝ ධාතු කියන්න පුළුවන් මනෝ විඤ්ඤාණ ධාතු කියන්න. ධම්ම ධාතු කියන්න බෑ. එතන එතන හැම වෙලාවෙම යන්නේ මනෝද්වාර චිත්ත වීතිනේ. ඒ නිසා එතන මේ චක්කුද්්වාර සෝතද්්වාර චිත්ත වීති නොය ගියොත් තමයි අර තුන වේදෙන්නේ. මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු කියන මේ තුනය දෙන්නේ පංචද්්වාරයෙන් වීති කියලා. මනෝද්්වාරයෙන් වීති ගියොත් කෙලින්ම මනෝ ධාතු මනෝ විඥාන ධාතු කෙලින්ම යනවා.
ධම්ම කියන එක ඉන්නේ.
ධම්ම කියන එක ඉන්නේ. ධම්ම ධාතු හැටියට පෙන්වන්නේ දැන් අසරාවය මේ මේ ආවර්ජන සිත් ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණසි මේ ධම්ම ධාතු. මනෝ ධාතුව කියුවාම පිරිසුදු අපේ මුල් සිත භවංග සිතෙන් පටන් ගන්න මුල් සිත මනෝ ධාතුව. මනෝ විඥාන ධාතුව කියුවාම ඒක අරමුණු වෙලා උපදින හිත. හිතට අරමුණු වෙලා උපදින දැනගන්න එක තමයි මනෝ විඥාන.
එතකොට මම අර ධම්ම කියන එක අතන සූත්‍ර ක්‍රමෙත් එනවනේ මනෝමය දෙයක්
කියලා. ඔව් ඔව් මනෝ
මනෝකුබ්බංගම ධම්ම මනසට මනෝමය
ඔව්
කියනවනේ ධම්ම. අර මනසෙන්ම සකස් කරපු ගතියක් නේ ධම්ම කියනකොට.
ඔව්
ඔව්. එතකොට ඒක යෙදෙන්නේ නැහැ.
ඒක යෙදෙන්නේ. ඒ මොකද එතන එතන මහත් ඒ ධම්ම කියන අර්ථය වෙනයි ඈ. මේ ධම්ම කියන අර්ථය වෙනවා. එතකොට ධර්මයේ ධම්ම කියුවාම විවිධ අර්ථවල යෙදෙනවා. එතකොට මෙතන මේ ධම්ම කියලා පෙන්නේ අන්න අර හිත් තුනද ධම්ම ධාතු. සම්පටිච්චන සම්තිරණ
උත්තම
මේ ටික තමයි ධම්ම ධාතු හැටියට වෙන්නේ. මනෝ විඥාන ධාතුවට ප්‍රත්‍ය වෙන්නේ මේ තුන. එතකොට ওই ධම්ම ධාතු ත්‍රිකය කියලා මේ මේ වගේ පෙන්නන ඔය වීදි දෙන්න කොට ඒක ඒක අපි පැත්තකින් තියමුකෝ. එතකොට පංචස්කන්ධ හැටියට පෙන්නකොට ගන්න වෙන්නේ නෑ පංච උපාදාන ස්කන්ධ. ඊට පස්සේ උපාදාන ස්කන්ධ නොනේවා ගත්තා. එතකොට අපිට පෙන්වන්න වෙන්නේ පංච උපාදාන ස්කන්ධ නොන ධර්මය තමයි මොනවද අන්නාර රූපස්කන්ධයේ තබලා අපරියාපන්න භූමිය අනුවදී නව ලෝකෝත්තර ධර්ම කෙටියෙන්ම අපි කියමු. ඇයි ඒවට පංච උපාදාන ස්කන්ධ කියන්න බැරි? ඒ ධර්මයක් අරමුණු කරලා මෙහි උපාදාන ඇති කරගන්න බෑ. සතර සතිපට්ඨානි හෝ බෝධිපාක්ෂික ධර්මයක් අරමුණු වෙලා මෙහාට ආශ්‍රවයක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම ටික ආශ්‍රව වලට හිත නැහැ. ඒ නිසා මේවට කියන උපාදාන ස්කන්ධ කියලා මේවට කියන්න බෑ. ඒක සාමාන්‍ය පැහැදිලිම කාරණා. නමුත් රූපය කොයි රූපයකට වුණත් අරමුණු වෙලා උපාදානයට උපදින්න පුළුවන්. ඒ නිසා හැම රූපයක්ම
උපාදානීයයි.
උපාදානීයයි. එතකොට ඒ රහතන් වහන්සේ කියන තැන රූපය උපාදානීයයි. ඊළඟහන ප්‍රශ්නේ මේ
ඔය. يعني ඒක කෙලස් මතනේ.
ඔව්. දැන් එතන ඒ රූපයට අපිට කියන්න වෙන උපාදානීයයි.
රූපේ උපාදානීයයි. උපාදානීයයි කියුවට උපාදාන වෙලා නැහැ.
උපාදාන වෙලා. අනික මේ රහතන් වහන්සේ පනවන්නේ රූපෙන් නෙවෙයි. රූපෙන් නෙවෙයි අපි රහතන් වහන්සේ පරමාර්ථ වශයෙන් ගත්තාම එතන තියෙන ධර්මතා 10 සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි විජ්ජායු ඔය 10ට විපත් රහතන් වහන්සේ කියන්නේ ඔය රූප ටික රූපයක් ඇසුරු ඒ ධර්මතා 10 මොන මොනේ තියෙනවා චිත්තචෛතසික වලේ නාම රූප දෙකේ රූපේ නැතුව හිතයි චෛතසික ධර්ම ටිකයි ඔය ටික බෙදන්නේ. එතකොට රූපයක් අසුරු කරගෙන ඔය ටික දෙමුණාට රහතන් වහන්සේ නම පණවන්න වෙන්නේ අතට. පරමාර්ථ වශයෙන් ගත්තා නේ.
රූපයට පොඩි දෙයක් තියෙන දැන් විඥා විමුක්ති කියනකොට රහතන් වහන්සේ පැනෙව්වට දැන් විමුක්ති කියන මට්ටමේ එහා ගතියක් නේ නිවන.
ඔව් එනකොට නිවන ඒක. හැබැයි
නිවන අරකෙත් තියෙනවා. චුල්ල වේදල්ලා එකෙත් තියෙනවා. විමුක්තියට පිලිසරණ මොකද්ද කියලා අහුවාම නිවන.
නිවන කියන්නේ.
ඒක තව තවත් තැනක ඉනවා මේ වගේ.
ඔව්.
විමුක්ති කියනකොට පැහැදිලි කරන මට්ටමයි නිවන කියනකොට ඔය අට ඔය දහය දෙන්නේ නැති මට්ටමක් වගේ
ගතියක් තියෙනවා. හරි. දැන් මම ඔය ගේතම තව පැත්තකින්
කිව්වා.
විමුක්තිය සංකතයි.
සංකත. හරියට හරි. නිවන සංකත.
සංකත වෙන්නේ නිවන විතරයි. විමුක්තිය සංකත. ඒ නිසා අපිට රහතන් වහන්සේ කියන්නේ විමුක්තිය. එතකොට ඒ අපි නිවන කියන තැනත් රහතන් වහන්සේ පණවන්න පුළුවන්.
ඒ අපේම
අපි හැබැයි දැන් මේ අපි රහතන් වහන්සේ නමක් මම මේ කතා කරන්නේ විමුක්තිය කියන තැනින් පණවන රහතන් වහන්සේ ගැන.
එහෙම.
අපිට ධර්මදේශ
එතකොට සංකත මට්ටමක්
අන්න. සංකත මට්ටමේ අද ලෝකයේ රහත් වෙලා ජීවත් වෙන රහතන් වහන්සේ. එහෙම
රහතන් වහන්සේ ගැන අපි කතා.
අපි කතා. එතකොට එතන නිවන කියුවහම අපිට ඇත්තටම පුද්ගලයෙක්ගෙන් හරි කෙනෙකුගෙන් පණවන්න පුළුවන් එකක් නෙවෙයිනේ. නමුත් අපි සම්මතයේ තුල රහතන් වහන්සේ නම පණවනවා විමුක්තිය තුල. ඒක සංකත නිසා. අන්න එතකොට ඒ එතන පණවන්නේ අපිට රූපයෙන් පණවන්නේ නෑ අර 10ෙන් තමයි පණවන්නේ. හැබැයි මේ 10 නිකන් පවතින රූපය අසුර කරලා පවතින. අපි මේ ස්කන්ධ පහටම රහතන් වහන්සේ කියලා කතා කරනවා. නමුත් අරමාර්ථ වශයෙන් අපිට ගන්න වෙන්නේ අර 10 එක. එහෙම ගත්තාම මේ රූපය කියන එක හැම වෙලාවෙම උපාදාන ස්කන්ධයටයි. උපාදාන ස්කන්ධයටයි ඒකත්. ආශ්‍රයයන් දෙක උපාදානෙට හිත. එතකොට බුදුරජාණන් වහන්සේ ඔය උපාදාන ස්කන්ධ මොනවාද උපාදාන ස්කන්ධ නොවන ධර්මියෝ මොනවාද කියලා බැලුවා. ඒවා මම කියන්නේ පැහැදිලිව ධම්මසංගමයේ උපාදාන ගොච්ඡකේ බලන්න. කතමේ ධම්මා උපාදාන කතමේ ධම්මා නෝපාදාන. උපාදාන ධර්මියෝ මොනවාද උපාදාන නොවන ධර්මියෝ මොනවාද. ඊට පස්සේ කියන කතමේ ධම්මා උපාදානීය කතමේ ධම්මා අනුපාදානීය ඔය හතරට අනු ඊට පස්සේ අය බෙදෙනවා. ඒ ඔය මාර්තුක හතරට අනු. ඒ න්‍යාය ඇතුළේ නම් මම මේ කියන්නේ. එතකොට මේ එහෙම ගත්තාම ඒ මම ඔය දෙන්නේ උපාදාන ස්කන්ධය හා උපාදාන ස්කන්ධ නොවන දේ. දැන් අපිට කියවා පංචස්කන්ධය. පංචස්කන්ධය කියලා බෙදන්නේ මරත්තයා ඔය පංචස්කන්ධය කියන්නේ උපාදානයට හිත නැති ආශ්‍රවයන්ට හිත නැති දේවල් පංචස්කන්ධයයි කියලා නෙවෙයි අර්ථය. පංචස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධාර්ථය. ඒ කියන්නේ රාශියක් ගොඩක් කියන අර්ථයෙන් තමයි පංචස්කන්ධය.
හැබැයි උපාදානීය.
ඔව්. ඒක ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ඒක පෙන්වන මහණෙනි පංචස්කන්ධය කියලා පෙන්වනකොට රූප කාමාවචර රූපාවචර අරූපාවචර අපරියස ඔක්කොම පංචස්කන්ධය කියන කොටට දානවා. ඇයි එතන අපිම අරූපාව අරූපාවචර භූමියේ නැමෙ අපරියාපන්න භූමියේ යම් වේදනා ස්කන්ධයක් තියෙනවා. මේකටත් ස්කන්ධයක් තියෙනවා. ගොඩක් කියන අර්ථයෙන් එතෙන්වත් ස්කන්ධ කියන්න පුළුවන්.
රාශි කියන
ඔන්න ඔය අර්ථ දෙකෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධය හා පංච උපාදාන ස්කන්ධය කියන්නේ කියලා මම දරන අදහස.
ඒක තියනද ඒ අපරියාපන්න එකේ මෙහෙමයි කියලා සඳහන්.
එහෙම කියන්න මාත්‍ය කෙලින්ම ඍජුවම මේකට කාරණාවක් නැහැ. නමුත් අපිට ඒ ධර්ම පංච උපාදාන ස්කන්ධයේ යෙදෙන තැන්පේ චිත්තචෛසික රූප වශයෙන් පෙනෙන කුසල අකුසල අව්‍යාපත වශයෙන් පෙනෙන මේ ධර්ම ටික අපි දන්නවා කොයි කොයි තැන් වලද යෙදෙන්නේ
කියලා. ඔව් ඒ ටික අර තුන් භූමියටනේ.
ඔව් තුන් භූමියටයි අරූප අපරියාපන්න භූමියේ ධර්ම ටික තියෙනවා. අපරියාපන්න භූමියේ නව ලෝකෝත්තර ධර්ම ටික මේවට හඳුන්වන ඔය පද ටික තියෙනවා. මේවට කියනවාද සාසවාහු උපාදානීය කියලා. ඒක කියන්නේ එහෙනම් මේ ටික මෙහෙම වෙනවා. එතකොට අන්න ඒ එහෙම ගත්තාම අර අර්ථයෙන් ගත්තොත් අපි රූපේදී අසරණ වෙනවා. පංචස්කන්ධය කියන්නේ ආශ්‍රවයන්ට හිත නැති උපාදානයන්ට හිත නැති ඒවායි පංචස්කන්ධය කියලා කියන්නේ ගත්තොත් එතකොට අපි අතනදී අසරණ වෙනවා.
එකට වරද්දලා
මේ ධම්මසංගමයේ ඔය විභංගයේ ඔය තැන් වල හිර වෙයි. අපි අර විදිහට අර්ථ ගත්තොත් ඒ විදිහට අර්ථ අරගෙන අපි කිව්වොත් කොයි තැනකවත් හිර වෙන්නේ නැහැ. මේ අර්ථයෙන් අපිට ඒ කියන්නේ එක තැනක නෙවෙයි මේ ධම්මසංගමයේ විභංගයේ බෙදලා තියෙන සියලු බෙදීම් වල සාසව උපාදානීය කොටස් හම්බෙනවා.
දැන් වහන්සේ කිව්වනේ දැන් අපරියාපන්න එකේ රූපස්කන්ධය නැතුව ඉතුරු හතරයි තියෙන්නේ කියලා.
අපරියාපන්නේ.
ඔව්. එතකොට ඒකන රූපස්කන්ධය අදාළත්වයක් නැහැ.
අදාළත්වයක්
අපිට හිතන්න පුළුවන් අර හතර එන්නේ රූපය සුරු කරගෙන කියලා. ඒක දැන් එතන කියන්නේ මට හිතෙන්නේ අපරියාපස තියෙන්නේ දැන් අනිත් භූමි වලයට මේක ගැන කියන්න ඕ වචන ටික ඕන කියනවා වගේ එක.
ඔව්. ඕනේ.
ඕනේ
හරි එහෙමයි.
එතකොට අපිට පැහැදිලි කරන්න වෙන්නේ රූපය අසුරු කරගෙන තමයි අර ටික තියෙන්නේ කියලා. මොකද නැත්තම් අපට ඒක ග්‍රහණය වෙන්නේ. වෙන්නේ
නැහැ.
තුන් භූමියට.
ඔව්. එහෙම ගන්න.
හැබැයි අපරියාපන්න එකේ රූපස්කන්ධයක් කතාවක් නැත්තම් මේක පැහැදිලිව තියෙනවා.
ඔව්. රූපස්කන්ධේ කතාවක්.
රූපස්කන්ධේ ඉදෙන්නම් බෑ.
එතකොට පංචස්කන්ධේ කියවන්නට අපි මේ ස්කන්ධ පහ ගැනම කියන්න වෙනවා. ප්‍රශ්නේ පංචස්කන්ධය කියනකොට
ඔව්
පංච උපාදාන ස්කන්ධය කියනකොට මේ ස්කන්ධ පහ ගැනම හඳුන්වනවා. ඔව් පංචස්කන්ධය කියනකොට මේ පහ ගැනම හඳුන්වනවා. පැහැදිලිද? එතකොට දැන් පංචස්කන්ධය කියනකොට අපි අර්ථ ගත්තොත් ආශ්‍රවයන්ට හිත නැති උපාදානයන්ට හිත නැති දේවල් කියලා වේදනාව ගැන සංඥාව ගැන සංකාර ගැන විඥාන ගැන කියාගෙන යන්න පුළුවන්. රූපස්කන්ධයේදී කියන්න බෑ. අර අර්ථයෙන් අපි ගියොත් නිර්වචන දුන්නොත් පංචස්කන්ධය පංචපාදානස්කන්ධය කියන්නේ. එතනදී අර ධම්මසංගණී ආදී මේ වගේ අහන ප්‍රශ්න වලදී අපිට උත්තර මට ටිකක් ඒක හිතන්න ප්‍රශ්නේ ඉස්සලා මම මේ මෙහෙම ගියොත් මෙහෙම වෙනවා නේද කියන එකයි මේ පෙන්වන්නේ. ඒ නිසා දැන් මම අර කිව්වේ මේකට බුදුරජාණන් වහන්සේ ඍජුවම අර අපරියාපන්න ඒවයි මේ පංචස්කන්ධය වෙන්නේ මෙන්න මේ ටිකයි කියලා ධර්ම වශයෙන් පෙන්නලා නැහැ. පංචස්කන්ධය වෙන්නේ මෙන්න මේ ටික අපරියාපන්න භූමිය ටිකයි පංචස්කන්ධය වෙන්නේ කියලා පෙන්නලා නැහැ. නමුත්
ඒක තමයි මට අර දැනගන්න ඕන අපරියාපන්න එකේ පංචස්කන්ධයක් කතා කරලා තියෙනවද? ඒක නෑනේ හතරයිනේ
කතා කරන්නේ. හතරයි කතා වෙන්නේ. ඒක හතරයි කතා වෙන්නේ. රූපය ගන්න බෑ. රූපය හැම වෙලාවෙම අපරියාපන්න එකකට දාන්න බෑ. ඒ නිසා මම කියන්නේ අර කියන අර්ථයෙන් පංචස්කන්ධය හා පංච උපාදාන ස්කන්ධය කියලා අර්ථ ගන්න එපා. බුදුමානට තේරුණාද?
අපි දානෙන් පස්සේ
කොටක් සම්මදංගනේ අපි අට කතා කාණ්ඩේ නික්කේප කාණ්ඩේ ගත්තහම
ඔය ටික හරි වැදගත් නේද?
ඒක තමයි
අද මම කතා කරන්නේ නැති කොටස.
මේ කොටස කතා නොකරත්
නොකරත් බෑ. ඔව්
බෑ. අනික මිනිස්සු ඉන්නවා තැනක හිර වෙලා. ඒක හැබැයි මතු කරන්නේ. ඒක කිව්වා අර වගේ හප්පලා මතු කරත් තමයි. ටික හොයන්න වෙන බලන්න. මොකද නිවන දක්වා ඔබ බලපා.
හරිද මට මගේ පෞද්ගලික අදහස දැනට තියෙන අදහස තමයි රහතන් වහන්සේට ඔය එකක්වත් පිටින් නෑ. මොකද අපේ අවිද්‍යාව මත හදන ධර්මතා ටිකක් ඔය කියන එක. ඒක තව ටිකක් ඉතින් විවරණ මම කිව්වේ. ඕකමන්නේ අර නිකන් සරල උපමාවෙන් එන්නේ අර මම කිය වතුරට වෙන බල්ලා හරි.
ඔව්.
දැන් මේ බල්ලා ඉන්නකන් තියෙන ධර්මතා ටිකක් තියෙනවා.
ඔව්.
එතකොට විද්‍යාව දුරුණ ගමන් ඒකට අදාළ ඔක්කොගෙම මිදෙනවනේ.
මිදෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදින සියල්ලම
මිදෙනවා.
ඔව්.
දැන් ඒ වගේ දැන් මට හිතිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය හරි අපි අදට කතා කරන පංචස්කන්ධය කියන එකත් අරක මතම ඉඳන් කියන දෙයක් කියලා. අවිද්‍යාව දුරුණහම ওই ටික යෙදෙන්න බෑ කියන පැත්තක් තමයි මට නිකන් මට හිතේ.
ඔව්.
ඒකට ඉතින් මේ ධර්මයේ පොඩ්ඩක්
ඔව්. මෙහෙම කියන්නේ. දැන් අපිට මෙතනදී අපි ගේමු රහතන් වහන්සේ රහත් වෙලා මෙලව හටේදී වෙන රහතන්
වහන්සේ.
වහන්සේ පිටිනු යම් කෝ ක්‍රියාවක් කරනවා. යනවා කියලා
හිතන්නේ.
යනවා කියලා කියනවා. දැන් මේ යෑම කියන සිද්ධිය තුළ එතන තියෙන ධර්ම ටික අපිට වෙන්න. එතකොට මෙතන මේ යෑම සිද්ධිය කරේ මොන ධර්මවලින්? එතකොට අපිට මතු කරගන්න වෙනවා එහෙනම් වහන්සේට එතන ඉපදිලා තියෙනවා අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ.
ඔව් මට තේරෙනවා වහන්සේ කියන්න හදන එක. හැබැයි එතන මෙහෙම පැත්තකුත් තියෙනවා සායනස දැන් ඒ ගැන අපේ මට්ටමට අපි ඔය විස්තර කරන්න
යනවා.
එතකොට ඒ රහතන් වහන්සේගේ මානසික තත්ත්වයටත් ඕක ඔය විදිහමද කියලා. දැන් අපි ඒ කියන්නේ දැන් අපි කාම ලෝක කියන්නේ රූපයට අහු වෙලා ඉන්නේ. එතකොට ඒ හින්දා අපිට රූපයක් අවශ්‍යමයි ඕක තේරුම් ගන්න. අතන මම ටිකක් හිතන්න කිව්වේ දැන් බැරි වෙලාවත් අපි අරූපාවචර මට්ටමක හිටියනම් මේ ආයතන පහම උපදින කැලෙස් යෙදුනේම නැත්තම් කවදාවත් ඔය අත්දකලත් නැත්තම් එදාට අපි රූපයක් කියන කියන්න වෙයිද ওই ටික තේරුම් කරන්න. ඒකත් තාම කෙලස් මට්ටමක් ප්‍රවචන. බෑ අපි වැඩ කරන්නේ මන ආයතන විතර නම් ජීවිත කාලෙටම ඕක විතර නම් අත්දැකලා තියෙනවා. දාත රූපයක් ගැන කතා කරයිද?
ඔව්.
එතකොට පේනවනේ ඉතින් අවශ්‍ය නැහැ
කියලා.
ඒක එතනින් මට තේින්නේ මේක මේ අපිට තේරුම් කරන්න බැරි හින්දා අපේ මට්ටමට කියන කතාවක් නිසා අර මට්ටමේදී කොහෙත්ම ඕක යෙදෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අදාළ වෙන්නේ නැහැ. කියලා ඒ වගේ තත්ත්වයක් නිකන් වට ඒ මගේ අදහස නෑ කිවි. ඔක ඉතින් මේ
නෑ එහෙම ගන්න බෑ. අපිට අපි කොයි මේ අපි හිතන ආකාරයේ තිබිල අපිනම රහතන් වහන්සේට උපදින වේදනාවක් ගැන අපි හිතන ආකාරයකුත් තියෙනවා එතන ස්වභාවයකුත් තියෙනවා.
අන්න ඒක.
ඒක හරියට නමුත් වේදනාව හැටියට ධර්මයක් වශයෙන් ගත්තහම ඒ රහතන් වහන්සේට උපදින ඒ ස්වභාවයට කියන්න වෙන්නේ අර නම වේදනාස්කන්ධය කියලාමයි කියන්නේ. අපි ඒ පිළිබඳව හිතනවා නම් යම අපිට කියන්නත් වෙන්නේ
අර නම
වේදනාස්කන්ධය කියලා කියන්නේ. ඒතොර අපි හිතන ආකාර දෙකක් ඒක
එහෙමද? ඒ කියන්නේ දැන් එතන ටිකක් ගත්තොත් දැන් අපි හිතනකොට වේදනා ස්කන්ධය හරි වර්ග තුනට දාලා.
දාලා.
සුඛ වේදනා හරි දුක්ඛ වේදනා හරි උපේක්ඛා හරි. හැබැයි රහතන් වහන්සේගේ එක ඔය තුනට බෙදෙනවාද?
බෙදෙනවා.
වේදනාවක් කිව්වේ. කියන ඔන්නඔහම නිකන් වෙනසක්.
ආව.
වගේ දෙයක්. ඒතර අපි අදහස් කරන මට්ටමද මේ?
මේ.
අපි කතා කරන්න ඕන හින්දා ඒ වේදනාව කියන වචනේ දාන්න පුළුවා.
පුළුවන්.
බෑ. අපි ඒකෙන් අදහස් කරන එකයි.
ආ.
අදන්නාත්ගේ වාදයක වත්. ආ. දෙවිත වචනේ දාන්න පුළුවන්.
නෑ ඒක
හරි. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඒකයි මං කියේ දැන්. දැනට අපි පංච උපාදානස්කන්ධය කියන එකයි දැනට පංචස්කන්ධය කියලා අපි අදහස් කරන දෙයද ඒ ඒ මට්ටම රහතන් වහන්සේගේ මට්ටම නෙවෙයි කියන එකක් තමයි වැඩේ.
ඒක හරි. නැහැටි. ඒ දැන් මම කතා කරන්නේ එතනින්.
ඔව්.
මම කියන්නේ ධර්ම වාසය.
ධර්ම වාසය.
මේ ඉස්කුරන්නේ ධර්ම වාසය. මිසක් දැන් මට කොහොමත් ඒ උන්වහන්සේ කියන්නේ රහතන් වහන්සේගේ වේදනාවේ ස්වභාවයක් පිළිබඳව මට කතා කරන්න බෑ. නමුත් මට කියන්න පුළුවන් එතන වේදනා ස්කන්ධේ නැමැති ධර්මය තියෙනවා. ඒ මොකද එහෙම වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඤ්ඤාණ ස්කන්ධය නොතිබුණා නම් මේක සිද්ධියක් වෙයි. අපි චිත්තජෛතික ධර්මයන්ගේ චිත්ත නියාමයක් හැටියට බලනවා. කොයි කෙනෙකුට රහතන් වහන්සේ නමක් වේ පුතත් යන කෙනෙකුට නෙවෙයි. මේ සිද්ධිය කරනවා නම් කරන්න වෙන්නේ අපි ඔසවනවා කියන එක කරන්නේ වෙන්නේ චිත්තජෛතික ධර්මයන්. එහෙනම් අපි ওই ස්කන්ධ ටික කියලා බෙදුවා අපිට. වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ටික තමයි. ඒ නිසා අපිට ඒ ස්වභාවය ගැන කතා කරන්න බෑ. ධර්ම ටික ගැන කියන්න පුළුවන්. මෙතන යෙදෙනවා මෙහිම ධර්ම ටික. හැබැයි ඒ වගේ ස්වභාවය මම දන්නේ නැහැ.
අතන දැන් මං කියන පැත්ත තමයි මේ වහන්සේ කියන කතාව හරි රහතන් වහන්සේ ශරීරය ඔසවගෙන ගියා ඒ වැඩ ටික කරන්න ඕනේ දැන් මම කියන්නේ දැන් ওই කතාව අපි කියන්නේ මේ අපේ මේ ආයතනෙ මත ඉඳගෙන මොකද ඒ මත තමයි රූප ගැන අපට අදහස එන්නේ දැන් අපි බැරි වෙලාවත් අරූපාවචර මට්ටමේ හිටියනම් කවදාවත් රූපයක් අත්දකින්න නැති. එදාට අපි රහතන් වහන්සේගෙන ওই මට්ටමේ කතාවක් කියයිද කියන එක. මොකද දැනට අපි රූපවලට අහු වෙලා හින්දා අර ඉස්සලගේ අපි හරි නැත්ති කප්පෙන් හරි අහු වෙලා නම් රූපයකට කියන්න පුළුවන්. දැන් සමහර විට අරූපාවචර මට්ටමේ කියයි. මං කියන්නේ ඒ මට්ටමවත් යෙදෙන්නේ නැහැ. මොකද සලායතනින්ම
මිදිලානේ.
ආයෙම ඉක්මාලිය මට්ටමක්
එන්නේ.
එතකොට දැනට අපි කියන්නේ ඇත්තටම සලායතන මත ඉඳගෙන අදහසක. එතකොට අර ඉක්මවාගිය මට්ටමකත් ඔය කතා ටික යෙදෙයිද කියන ගතිය කියන මේ අදහසක් විතරයි කියන්නේ. ඒ එතන ඒ හින්ද මට පේන්නේ මේක අර ලෝකෙට අයිති මට්ටමින් විස්තර කරද්දී ඒව කියන්න වෙනවා. හැබැයි ඇත්ත ධර්මතාවය බලනකොට දැන් ඔය කතාවක් තියෙන්නේ කියලා කියන්නේ අපි ශරීරයක් කියන කතාව යෙදෙන්නේ අපේ මේ කෙලෙස් මට්ටමට. තුංගුණියෙන් බැලුවහම ඒක ටිකක් පැහැදිලි වෙන කැමති රූපාවචර හරි අරූපාවචර මට්ටමේදී හරි අපි දැන් අපිට මිනිස්සේ කවුරුත් පේන්නේ නැත්තම් ශරීරය කරන් ගියා කියලා කතාවක් අපිට යෙදෙන්නේ. එතකොට දැන් ඔය වහන්සේ පැහැදිලි කරන එක ශරීරයේ මත ඉඳගෙනනේ අපි
කියන්නේ.
ඒ කතාව යෙදෙන්නේ අපේ කෙලෙස් මට්ටමට කියලා. රූපේ පිහිටන මට්ටමක් නැති වුණා නම් අපට ඔය කතාව යෙදෙන්නේ නැහැ. එතකොට මේ මට්ටමට විස්තර කරන්න ඕ කතාව හරි. හැබැයි ඔකෙලස් නොයෙදෙන මට්ටමේදී ඒකත් අදාළ නැහැ වගේ එකක් තමයි මට නිකන් හිතෙන්නේ. ඒ කියන්නේ අපේ ලබල වුණේ නෑ
එතනදී අපිට ඒක අපිට මේක අදාළ නැහැ කියලා පැත්තකින් තියන්න බැහැ.
තියනවා නම් හේතු ඇතුවම ඒක වෙන්න ඕන.
ඒකම
මේ නැහැ කියන්නේ ඒක තමයි මම කියන්නේ. එතන පරියාපන්න ටිකේ කියලා තියෙන ටික පොඩ්ඩක්
ආව අපි බලමු.
බැලුවා නම් මේක හිතෙද්දී
ඒක
හොඳයි කියලා කියනවා.
මේ අපරියාපන්න ගේමි හා ඊට පස්සේ ඒ කියන්නේ සිත් දෙන්න. මේ අපරාපන්න භූමිය දෙන්නානේ මා මේ සෝවාන් මාර්ගික සෝවාන් පලස සකදාගම එහෙම අට දෙන්නා. එතකොට මේ අට දෙන්නකොට සෝවාන් මාර්ගික කියනකොට ඒ පිටේ තියෙන ධර්ම ටික කියන්නේ. එතකොට මේ ධර්ම ටික උගුල්නකොට උතුරන්න වෙන්නේ මොකක් පරියයි. ඒ වගේම අපි හිතන වේදනාව එතන තියෙනවා නෙවෙයි. නමුත් වේදනාව නැමැති ධර්මයක් එතන යෙදෙනවා. ඒකට අපිට පණවන්න පුළුවන් වේදනා ස්කන්ධය කියලා පණවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ධම්මායතනය කියලා පණවන්න පුළුවන්.
මම ඔතන කියන්නේ මම හොයන්නේ දැන් ඒ ධර්මතාවයක් හරිගෙන කියනවා නම් ඒක දැනගත්තේ කොහොමද? එකක් මොකක් හරි විදිහකට වේවෙන්න.
ඒක
අපි මතු කරගමු. එහෙනම්
අපි
මේ ධම්ම සංගයෙන් මේක. වෙලාව
කොහෙන්ද?
දානෙට. කොළයි. වෙලාව හරියට නේද?
දැන්
ඉස්සන කර. සංක්‍රමණය.
ඕකේ.
සංක්‍රමණය. 11:22.